නෑ බයන්තා ප්‍රශ්නය තියෙනවා දෙමාපියන්ට අකීකරු වැරදි මෙහෙදිපු අය ඇතුළු කරන දරුවේ එක් අවස්ථාවකදී හෝ ඔහු කරන ලද කීකරු යහපත් ක්‍රියාවක් අප විසින් සිහි කර ඔහුට ආශිර්වාදයක් කළොත් තවදා හෝ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා කියා එම ආශිර්වාදයේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබීමට හේතු වෙනවාද කියලා අහන්නේ. ඒක හේතු වෙන්නේ කොහොමද කියලා. යම්කිසි ආශිර්වාදයක් යම්කිසි යහපතක් කරපු අවස්ථාවකදී ඔහුට සිද්ධ කළොත් යම්කිසි පිනක් කරනොත් මේ පින බලවත් වෙන ක්‍රමයක් තියෙනවා. දානයක් දුන්නා දානයේ පින බලවත් වෙන්නේ කරන පුද්ගලයාගේ තිබෙනා වූ යහපත් සත්ක්‍රියා නිසා ඒක බලවත් වෙනවා. පුචරිතේ යහපත නිසා. ඒ වගේ ලබන පුද්ගලයා තිරලා වෙන්නා වූ යහපත සාන්තිය මේ සුචරිතේ කොහොමද? ඊයනු ඒක බලවත් වෙනවා තව පැත්තට. දාන වක්‍රයේ ධාර්මිකත්වය අනුව බලවත් වෙනවා. මේ කාරණා තුනකින් පිනක් බලවත් වෙනවා. පිනක් කිරීම එකක් පිනක් බලවත් වීම තව එකක්. ඒ වගේ යම්කිසි පුද්ගලයෙක් යහපත් ක්‍රියාවක් කරනකොට ඒ යහපත් ක්‍රියාව දකින් දෙමව්පියෝ ඒ දෙමව්පියන්ගෙන් ආශිර්වාදයක් දරුවාට ලැබෙනවා. ඒ කරන්නා වූ ආශිර්වාදයේ දරුවාට යහපත සිදහා කරනකොට එක්තරා ශක්තියක් විහිදෙනවා දෙමව්පියන්ගේ ශක්තිය. ආශිර්වාද ශක්තිය කියන්නේ ඒක. ඒ ශක්තිය ඔහු වටා පිහිටනවා. ඊට පස්සේ ඔහුට ඔහුගේ මනසට ගෝචර වෙන ධර්මයක් බවට පත් වෙනවා ඒ. මනංච පරිච්ඡ ධම්මේච උපජ්ජති මනෝවිඥානං කියන සිද්ධාන්තය තමයි කෙනෙකුට විභාග හිත් හටගන්නේ. යම් කිසි ඉෂ්ට ප්‍රිය විභාගයක් සිතක් හටගන්නේ. ඉෂ්ට ප්‍රිය අරමුණක් අරමුණු වෙන්න ඕන. ඒ අරමුණු වෙනකොට ඇහැට රූප, කන්ට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පොට්ටබ්බ අරමුණු වෙනවා වගේ. මනසට ධර්ම කියන කොටසක් අරමුණු වෙනවා. මෙන්න මේ මනසට අරමුණ ධර්ම කියන කොටස තමයි ආශිර්වාද ශක්තිය ගැබ්බෙලා ගැටෙන්නේ. ඒතර මේ ලරුවෙකුට ඒ හිතයින කොට. ඒ දරුවා නොදැනුවත්වම වාගේ. ඔහුගේ චිත්ත ප්‍රසාදයක් එහි යහපතක් වැටහෙන විදිහට. ඒ හිත පහළ වෙන්න පටන් ගන්නවා විභාග හිත් වශයෙන්. අර ආශිර්වාදයේ දරුවාට ගෝචර වෙනකොට. අන්න ඒ විලාවේදී මේ දරුවාට ඒක වටිනාකම තේරෙන්න පටන් ගන්නවා. ඒ චිත්ත ප්‍රසාදයක් හට ගන්නවා. යහපත් දෙයක ප්‍රසාදය හටගත්තොත් ඔහුට ආධාරකයක් වෙනවා. යහපතටපත් වෙන්නේ. ආශිර්වාදයෙන් කෙනෙක් යහපත් වෙන්නේ ඒ විදිහේ. දැන් බෙදෙනේ කියනවා පින් දෙන්න පුළුවන් කුසල් දෙන්න බෑ කියලා. දැන් මේ මෑත කාලේ තියෙන එක්තරා විදිහක දෘෂ්ටියක් යනවා මේ විදිහේ. පින් අනුමෝදන් කරන්න පුළුවන් කුසල් අනුමෝදන් කරන්න බෑ කියලා. පින් දැකලත් නෑ පින් දෙන හැටි දැකලත් නෑ කුසල් දැකලත් නෑ කුසල් දෙන හැටි දැකලත් නෑ. ඒ නිසා ප්‍රශ්නේ එනවා. කුසල් කියන්නේ අභ්‍යන්තරයේ තියෙන චිත්ත පාරිශුද්ධිය මිසක් කවුරුවත් දෙන්න දෙයක් නෙමෙයි කියලා දෘෂ්ටිය ඉදන් ඒ කියන්නේ. පින් කියන්නේ මොකක්ද අහපුනා? මේ පින් අඳුරක් තියෙනවා නම් ඒකත් අභ්‍යන්තර චිත්ත පාරිශුද්ධිය. පිනක් කරනවා කියන්නේ ක්‍රියාවක් වලට පිනක් වෙන්නේ නැහැ. පිනක් වෙන්න නම් පිනවන්න දෙයක් තියෙන්න ඕන. සතුටු වෙන්න ඕනේ. සතුටුනාල් පහේ ආගියන්නේ නැහැ. පව්කල සන්තෝෂ වෙනවා. සන්තෝෂ වෙන එක පිනක් නෙමෙයි පව්කල පින් කරගත්තා වෙනවා. එතකොට පිනවන්න සුදුසු දේ දැනගන්න ධර්මයේ දැකලා තියෙන්න ඕන. යම් කිසි ක්‍රියාවක් සිදු කරපුවා ඒ හේතුවෙන් ලැබෙන ඵලයක් ඇත්නම් ඒ ඵලයේ කෙතෙක් දුරට යහපත සිද්ධ කරනවා අන්න ඒක දැක්කම ඔබට සතුට වෙන්න පුළුවන් ඒ හේතුව. අවිද්‍යාවෙන් සතුට වෙන එකක් තියෙනවා. ඒ සතුට වෙන එක සතුට වෙන සියල්ල බින්නේ මේ යම් කිසි ක්‍රියාවක් කරවා සුචරිත ක්‍රියාවක් යහපත් ක්‍රියාවක් සිද්ධ කළොත් ඒ ක්‍රියාවේ හේතුවේ ඵලයේ වශයෙන් ඔබට යහපත සිද්ධ වෙනවා අන්න ඒක දැක්කම තේරුම් ගත්තම ඔහුට සන්තෝෂ වෙන්න පුළුවන්. ඒ වෙනැනම් ප්‍රියමනාප ආස්වාද කියන දෙන්න දෙයක් තියෙනවා. ඒ අතුරු කරන්නේ ගියාම සිද්ධ වෙන්නේ මහා විනාශයක් නම් එහෙම. ඵලයේ වාසිය. ඒක සන්තෝෂ වෙන්න සුදුසු දෙයක් නෙමෙයි කියලා ධර්මයෙන් දකින්න ඕනේ. අවස්ථාවෙහි සන්තෝෂ වෙයි. ඒත් කියන රෝගේ අපි ස්ත්‍රියෙකුට තියෙන්න පුළුවන්. ඒ ස්ත්‍රියගේ හිත වැඳගත්ත යම් කිසි පුරුෂයෙකුට අවස්ථාවක් ලැබෙනවා ඒ ස්ත්‍රිය සමග සංවාසයකදී. ඔහු සන්තෝෂ වෙනවා. ඇත්ත දැකේ නැති නිසා. හැබැයි ඔහු දැනගත්තා නම් ඒක විපාක වශයෙන් ඔහුටත් ඒ රෝගේ බෝ වෙනවා කියලා. ඔහු කල්පියාම දැනගෙන හිටියා. ඔබට සන්තෝෂ වෙන්න යාමක් හම්බ වුණාද? නැත්නම් මහා විනාශයට යාමක් හම්බ වුණාද කියලා ඔහු තීරණය කරගහම ඔහු මොකක්ද දෙන්නේ කියලා. කාර්මයේ දන්නා නම් සන්තෝෂ වෙන්න එකක් නෙවෙයි මහා භයානක දෙයක් මත හම්බ වුණේ කියලා නිගමනය කරලා දෙයි. මෙන්න මෙයාගේ පින් සහ පින් ඵලයේ තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්නකම් පින් අඳුරන්නේත් නැහැ. සතුට වෙන්න ඕන එක අඳුරන්නේත්. පව් වල සතුට වෙන්න. සතුරු වෙන ඵලියෙද විනා යන ඵලියෙද තින් කියන්න බෑ. ඒකත් අපි දකින්න ඕන. යම් තැනක කුසලයේ එතන සතුරු නැහැ. එහෙනම් විනවන්න යතුලයි යමක් ඇත්නම් කුසලයක් තියෙනවා. කුසලයක් එක්කයි විනවන්න යමක් හම්බ වෙන්නේ. තින් හම්බ වෙයි. කුසලයේ යම් තැනක නැත්නම් තින් ගොඩ නැගෙන්න විදිහක් නැහැ. විනවන්න යමක් ගොඩ නැගෙන්නේ නැහැ. කුසලයේ කියන එකත් හොරා ගන්න. කෝ කියන ලෝභ දේශ මොහේව සලාහරිනවා යම් තැනක. ඒකට හේතුකාරක ලැබිලා. ඒ හේතුවෙන් හටගන්න හිත කුසල හිතක් වෙනවා. කුසල හිතක් යම් තැනක ලැබුණා නම් අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් ගොඩනැගිච්ච හිතක් ලැබුණා නම් ඒක ඵලයේ නිසා අපට අලෝභයේ ලැබීමට අදේශයේ සමගීත අමෝහයේ නුවණට කියන මේකට හේතු වෙන හරියක් හම්බ වෙනවා. එක්තරා මට්ටමක සතුටක් වෙන්න පුළුවන් ඒක දැකලා. ආයත අපේ තේරුම් ගත්තා. සුගතිගාමි ගුණයක් ඇතිවන්නා වූ බඳු මානසිකත්වයකට තමයි අලෝභ අධි සමෝහ මානසිකත්වයකට තමයි මේ යථාර්ථය අවබෝධ කරන්න පුළුවන්. නිවන් අවබෝධ කරන්න පුළුවන්. අන්න නිවන් අවබෝධ කරන්න මට පසුතලයක් හම්බ වෙනවා. අසීමිත සතුට වෙන්න පුළුවන්. අන්න ඒක අසීමිත විනක් වෙනවා. ඒ කුසල චිත්තේ යම් කෙනෙක් දානය දෙනකොට දීම නිසා අහුට අලෝභයක් හටගත්තා නම් ඒ වගේම ද්වේෂයෙන් දෙනවා නෙමෙයි. බොහෝ චිත්ත ප්‍රහාදීනිත්තු යහපත් ගරු හිතකින් නම් ඒ දානේ දුන්නේ. ඒ වගේ මේ දානේ දීමෙන් ලැබෙනා ඵලය අලෝභ ආදේශ ඵලයක්. ඒතර මම මේ දීමෙන් මොකද සිද්ධ වෙන්නේ? උන්වහන්සේ යහපතක් කරගන්න සාසන මාර්ගයේ වලන. එබඳු උත්සමයකට කරන්නා උදව් උපකාරයේ නිසා අනන්ත සංසාරයෙන් උන්වහන්සේ මිදීම ලබනවා. උන්වහන්සේ ලෝකෙට දේශනා කරන සත්‍ය. ඒ දේශනාව ශ්‍රවණය කිරීම නිසා උන්වහන්සේගේ දේශනා කරන ශ්‍රවණය අහලා ලෝක සත්‍යෙ බොහෝ විමුක්තිය ලබා ගන්න. එවන්දු උත්තමයේ ජීවත් වීමත් උන්වහන්සේගේ අභිවෘද්ධිය සහ ලෝක අභිවෘද්ධිය සිද්ධ වෙන කාරණා බව මම දන්නවා. මේ දානීය සිද්ධ වෙන්නේ ඔන්න ඕකයි. ඒ නිසා මම එවන්දු උත්තමයන් වහන්සේ දැකලා සතුටෙන් දන් දෙනවා කියලා දෙන්න පුළුවන්. එහෙනම් මොකද තිබුණේ? අලෝභය, අද්වේෂය, අමෝහය ක්‍රියාත්මක වුණා. ඒ හේතු කර ක්‍රියාත්මක වීමෙන් හටගත්ත යම් කිසි කුසල හිතක් හටගත්තා කියන්නේ ඒකයි. ලෝභ දේශ මොහයන්ගෙන් දොර වුණ පාප ධර්ම සලාහලක හිතක් හටගත්ත කුසල හිත. මෙන්න මේ හටගත්ත කුසල හිත සතුරු වේද පුළුවන් එකක් වුණා. පිනවන්න සුදුසු එකක් වුණා. දැන් කුසලේ යම් තා බලවත්ද ඒ තරමන පිනවන්න එකක් ඒකේ තියෙනවා. එහෙනම් කුසලේ නිවන්ති හේතුකාරකයක් වුණ බව දැක්කහන. පිනත් ඒස සතුරු වේද පුළුවන් සදාතනික දුකෙන් නිදහස් වීමට මාර්ග පෑදුණා. ඒකට මාධ්‍යයක් ලැබුණා. අසීමිත සතුට වෙනේ. සතුට වෙන සුදුසු දෙයක් තිබෙන නිසා. මෙන්න පින යම් කුසලයේ යම්සේද සතුට එසේ. පින එසේ. ඔන්න ඔබ තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපිට ලෝකයාට දීම කියලා කියන වචනේ කියනකොට දැන් දෙනවා කියන වචනේ ඒක තමයි කිව්වේ අපි නොදැක පැත්තක් තියෙනවා. පෙර නොඇසු විරු පැත්ත. දැක පැත්තක් තියෙනවා අපි පංචේන්ද්‍රිය ගෝචර මනසට දැක පැත්ත. මේ දෙක අනුව දැනගන්න ඕනේ දීමේ ස්වභාවය. යමෙකුට යමක් දෙනේවා තියෙනවා වක්‍ර ක්‍රමයකින් දෙන ක්‍රමයක්. එල්ල කරලා දෙන ක්‍රමයක්. මේ දෙකම දීම් දෙකක්. පින් දෙන්න පුළුවන්ද කියලා අහුවාම උපදෙන්න පැටලීමක් එනවා. දෙන ක්‍රම දැනගත්තේ නැත්නම් ඔක ප්‍රශ්නයක් කරගන්න. යම් කෙනෙකුට ඇඳුමක් දෙනවා. හඬ දෙනවා. එල්ල කරලා කෙලින්ම දෙන දේවල්. ඒවා තමයි එල්ල කරලා දෙන දේවල්. ඕන මෝඩයෙකුට දෙන්න පුළුවන් ඇඳුමක්. ආයි ඔහුට ප්‍රඥාවක් අවශ්‍ය නැහැ ඇඳුමක් දෙන්න. ඔහුට ඇඳුම ගන්නත් පුළුවන්. කන්න දෙන්න පුළුවන්. කෑමකට ගන්න පුළුවන්. එල්ල කරලා දීම. ගුරුවරයෙක් ළමයෙකුට ඉගෙනීම දෙනවා. ඒ විදිහට දුන්නේ නැහැ. මෝඩ ළමයෙකුට තේරුම් ගන්න බැරි ළමයෙකුට ඉගෙනීම දෙන්න පුළුවන්. ඥානවන්ත ළමයාට ඉගෙනීම දෙන්න පුළුවන්. කොහොමද දුන්නේ? අපි කියා දුන්නා. ළමයා තේරුම් ගත්තා. ළමයාට ඉගෙනීම දුනා ගුරුවරයා ඉගෙනීම දෙනවා කියලා. අන්න ගුරුවරයා ඉගෙනීම දෙන්නේ වක්‍ර ක්‍රමයකට. එහෙනම් ඒදීම ලබා ගන්න ළමයා ඥානවන්ත වෙන්න ඕන. පින් දෙනවා කියන එකත් ඔන්නෝම එක. අර ඇඳුමක් කල ඇඳුමක් දෙනවා වගේ ආකියා දෙන්න පුළුවන් જાතිය එල්ල කරලා දීමක් නෙවෙයි බින්දි. සතුට වීමට හේතුකාරක දෙයක් දෙනකොට ඔහු ඥානවන්ත නම් ඔහුට තේරුම් ගන්න පුළුවන්. ඔහු ඒකෙහි සතුටු වෙනවා. අන්න අපි සතුටු වෙන්න දෙන දුන්න නිසා තමයි අපි සතුටු වුණේ. ගුරුවරයා ඉගෙන ගන්න සුදුසු දෙයක් දුන්න නිසා තමයි ළමයා තේරුම් අරගන්නේ. ළමයා ඉගෙන ගත්තා. ඒතර කියනවා ගුරුවරයා ළමයට ඉගෙනීම දුන්නා කියලා. ඇයි දුන්නේ වක්‍ර විදිය. සින්දීමත් ඔය වගේ. කෙනෙකුට දෙනකොට දෙන්නේ විග්‍රහ කරලා දෙන්නේ ඒකයි. මේක පිනක් වෙන්නේ මෙන්න මෙහෙමයි. හේතු ඇතුව විග්‍රහ කරලා දෙනවා දේශකයන් වහන්සේට. විස්තර කරලා දෙනවා. ඒ දුන්නාට පස්සේ උහුල. ලබන්න හේතු තියෙනවා නේද? එයා ඒ අනුව තේරුම් ගන්නවා. ඒක වටිනාකම. තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. උඩ පසුතලයක් හදලා දෙනවා තව ක්‍රමයක්. යමක් තේරුම් ගන්න. පසුතලයේ හදලා දෙනුනේ පසුතලයේ වෙන එක. පසුතලයේ උපනිශ්‍රය කරගෙන. ਉਹ තේරුම් ගන්න. අන්න තවත් දෙන ක්‍රමයක්. තමන්ට තේරුම් ගැනීමට දත්තයක් අවශ්‍යයි. ඒ දත්තේ ලබා දෙනවා. ඒ දත්තය උපනිශ්‍රය කරගෙන ඔහු එක තේරුම් ගන්න. මේ ක්‍රමය. තව කෙනෙක් යමක් දෙන ක්‍රමයක්. නෑ කුසල කියන්නේ දැන් සමහර අය කියනවා කුසල් දෙන්න බෑ බින් දෙන්න පුළුවන් කියලා මෙහෙම කතාවක් කියනවා. මොකද දීම කියන එකේ සීමාව දැක්කේ නෑ. දෙන ප්‍රම දැක්කේ නෑ. බඩු කුට්ටුවක් දෙනවා, අදින්න පළදින්න දෙනවා, කන්න දෙනවා කියන්නේ නෑ. දීම කියන්නේ ඔච්චරයි කියලා දැක්කොත් එහෙම නෑ. ওই දිගමනේ ඉන්නේ. එහෙම එක පිනක්වත් දෙන්න බෑ. ළමයා ඉගෙනීම දෙනවා කියන ක්‍රමේ අර කන්න අදින්න දෙනවා, අදින්න පළදින්න දෙනවා කියන ක්‍රමෙට දෙන්න බැරිවවා. ළමයාට ගුරුවරයා ඉගෙනීම දෙන්නේ ඒ ක්‍රමෙට නෙමෙයි. ළමයාගේ ඥාණයෙන් තේරුම් ගැනීමට අවශ්‍ය දෙයක් ළමයාට කියා දෙනවා. කියා දෙන දේ උපරිශ්‍රය කරගෙන ආධාර කරගෙන ළමයා තේරුම් ගන්නවා. තේරුම් ගත්ත ළමයාට ඉගෙනීම ලැබුණා. ඒ මොලේ නැති කෙනාට ඉගෙනීම දෙන්න බෑ. අපිට දෙන්න පුළුවන් දුන්නට දීපු දේ ලබා ගන්න ළමයි ඔක්කොටම බෑ. කීප දෙනෙක් ඉගෙන ගත්තා. කීප දෙනෙකුට ඉගෙන ගන්න බැරි වුණා. ගුරුවරයා ඔක්කොටම ඒක හරියට ඉගෙනනවා. එක විදිහටම කියා දුන්නා. කීප දෙනෙක් ගත්තා. අනේ ගුරුවරයා දුන්න දේ ගන්න පුළුවන් කම තියෙන පුද්ගලයා සතු හැටියට. ගුරුවරයාගේ දීම දීමක් වශයෙන් කාටවත් දුන්නේ. මෙන්න මේ බින්දීම කියන්නේ ඔන්නෝම දෙයක්. කුසල් දෙනවා කියනකොට කුසල් දෙන්න බෑ කියලා සමහර අය කියනවා. ඔන්නේ හේතුව උනේ. අර මොකද එල්ල කරලා දෙන ක්‍රමයමයි දීම කියන්නේ කියලා අදහස් ගත්තොත් එයා හිතා ගන්නවා කුසල් කියන්නේ හිත ගහට ගන්න පිපිසුදු බව. ඒ කොහොමද කවුරුවත් දෙන්නේ? සර්කේ කියනවා ඔතේ. කවුරුවත් දෙන්නේ නැතුව ඒක කරලා බුදුරන් වහන්සේ ධර්ම දේශනා කළේ කොහොමද? ධර්මයේ දුන්නනේ. එහෙනම් ධර්මයේ දුන්නේ කොහොමද? ගත්තේ කොහොමද? ඥානවන්තයෝ තේරුම් ගන්න. උන්වහන්සේ දුන්නා. දුන්නේ මොනවද? පිනක් සිද්ධ වෙන කුසලයක් සිද්ධ වෙන දෙකක්ම දුන්නා. කුසලයේ දුන්නා පිනත් ඒක. මම වින් කියලා අමුතු දෙයක්වත් කුසල් කියලා හිතන් ඒකට තව දෙයක්වත් නෙමෙයි. කුසලයේ දැකලා සතුටු වෙන්න ඕන. සතුටු වෙන එක වින. හැබැයි කුසලයෙන් තොර වෙනක් නැහැ. පින් කියලා හදාගත්තා නම් පින් හැදෙන්නේ කුසල් නිසා. සතුටු වෙන්න පුළුවන් දෙයක් නිසා. සතුටු වීම කියනවා පින් කියලා. ඒකට අවශ්‍ය කරන දෙයට කියනවා කුසල් කියලා. සබ්බ දානං ධම්ම දානං ජීරාති කියලා බුදුන් වහන්සේ ධර්ම දානයක් කියලා පෙන්නන දෙයට පුළුවන් දෙයක් කියලා. මොන ධර්මයේ කුසල්? ධර්මයේ දෙන්න පුළුවන්. ලබන පුද්ගලයා ඥානවන්ත නම් ඔහුට ලබන්න පුළුවන්. පිනත් එහෙමයි කුසලයක් තියෙනවා. පින් ලැබනවා කියන්නේ ඒකයි. ඉතින් පිනවන් සුසු ආකාරයේ විග්‍රහ කළා දුන්නොත් අනේ විග්‍රහය අහගෙන ඉන්නකොට ඥානවන්තයා තේරුම් ගන්නවා මෙන්න මේක මේ ආකාරයෙන් යහපතයි. මෙන්න මේ ආකාරයෙන් අවලෙන් මිදෙනවා. මේ ආකාරයෙන් යහපත සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණේ කියා දෙනකොට තේරුණොත් ඔහුට සතුටු වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම යහපත වටිනා දෙයක් නේ. කින් කියයි. කුසල් කියන්නේ. අන්නේ ඒ අදහසින් ඔහු යහපත ලබා ගන්නවා. එතන ඔහුට ඒක ලැබෙනවා. දුන්න පරිදි ලබන්න බෑ. දීම කරන්න පුළුවන්. දීම කියන්නේ ඕකයි. මේ කුසල් දෙන්න බෑ, පින් දෙන්න පුළුවන් කිව්වොත් එහෙම පිකුසල්වත් අඳුරාගත්තේ නැති දීම අඳුරාගත්තේ නැති කෙනෙක්ගේ කතාවක් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ දකින්න ඕනේ යම් කිසි දරුවෙකුට ආශිර්වාදයක් කරනකොට ඔන්නෝම දීම සිද්ධ වෙනවා. ඒ දීම ඔහුට මොකද ලබා දෙන්නේ? එල්ල කරලා ඔහුට ඒක හිතවව දෙන්නේ නැහැ. ආදී පසුතලයක් හදලා. ආශිර්වාදයක් නිසා පිටවෙන ශක්තියක් තියෙනවා, ධර්ම ශක්තිය. ධර්ම කියලා කොටසක්. ලෝකෙට විහිදිර යනවා. ඔහුගේ චිත්ත වේගය නැගෙනකොට, චිත්ත ප්‍රහාදයෙන් ඒ ආශිර්වාද කරනකොට, ඒ ආශිර්වාදේ විහිදෙනවා. විහිදෙන ආශිර්වාදයේ කෙලෙබුරද වැටෙන්නේ. ඔහුගේ මනසට ධර්මයක් වශයෙන් ගත්ත නෙවෙයි. මේක තේරුම් ගන්න හොඳ කතාවක් තියෙනවා බුද්ධාමි. එක්තරා මිනිස්සෙක් මානකාරකමට ඇවිදilla හිටන් බුදුරජාණන් වහන්සේ වැඩින්න ස්ථානට ඇවිදilla ජේතවනාරාමයට ඇවිදilla බාහිර ඉඳගෙන මිනිහා එක්තරා පඬිතකමක් කියේ. මම යන්නේ කාලදාස් බුදුරජාණන් වහන්සේ ළඟ. බුදුරජාණන් වහන්සේ මා ළඟ තියෙන කමං ඉන්නවා. ඔහොම කීකී ඉන්නවා. මම යන්නේ උන්වහන්සේ ළඟ. උන්වහන්සේ නම මල් ළඟදී. ඔහොම කීකී ඉනකොට ආනන්ද හාමුදුරුවෝ මේ සිද්ධිය දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ කිව්වා මෙන්න මෙහෙම පුද්ගලෙක් මම නම් බුදුරජාණන් වහන්සේලාට යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මල් ළඟ තියෙනකම මම ඉන්නවා කියලා මෙන්න මෙහෙම ඉන්නවා කියලා. උන්වහන්සේට අනාවරණ ඥානයක් තියෙනවා. පුද්ගලයාගේ යථාර්ථය ඔක්කොම දන්නවා. ආසේ අනුසේ දකිනවා. ඉන්ද්‍රිය පරෝපකරණ ඥානය තියෙනවා. තත්ත්වය ඔක්කොම දකිනවා. උන්වහන්සේ දැක හේතු වාසනා තියෙනවා මේ පුද්ගලයාට ධර්මාවබෝධය. දැකලා උන්වහන්සේ මෙත් හිතක විහිදෙනවා. ඔහුට ආශිර්වාදයක් කළා. ඔහුට යහපතක් වේවා. ඔහුට මග පෑදීවා. ඔහුට ධර්මාවබෝධයට මග පෑදීවා. මේ ආශිර්වාදය කරනකොට මේ මෙත් හිත වැතිරිලා ගිහිල්ලා ඉතින් අර මිනිස්යාට වැදෙනකොට දැන් යාට වෙනසක් වුණා. යාවත් දන්නේ නැහැ යාට වෙච්ච වෙනස මොකද්ද කියලා. යාට අදහසක් එන්න පටන් ගත්තා. මම මොකද්ද මේ කරන්න වැඩි? උන්වහන්සේ මල් ළඟට ගෙන්වන්න බලා ඉන්නේ. මන්නේ යන්න ඕනේ උන්වහන්සේ ළඟට. අදහස ආවා ඒක. අන්න අදහසක් ඇතිකරන අවශ්‍ය කෙන විපාක චිත්තයක් ඔහුගේ මනසට පහළ වුණා. අර ආශිර්වාදයේ මලංච පරිච්ඡ ධම්මේචු පදිති මනෝවිඥානං කියන සිද්ධාන්තය ක්‍රියාත්මක වෙලා. ඔහුට විඥානය පහළ වුණා ඊට අනුකූලව. පහළ වෙනට ඔහුට හිතුණා මම මොකද මේ කරන වැඩේ මාරේ ආයි අනේ විඥානයේ කුසල හිතකින් ආශිර්වාදිකේ පහළ වෙච්ච නිසා අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන් යුද්ධවන්නා වූ හිතක් හට ගන්නවා ඒ දින විපාක හිතක් ඔහුට පහළ වුණා ඒ විපාක හිත පහළ වෙන්නකම් ඔහුට තේරුම් ගන්න බැරුව හිටියි අන්න ඔහුට තේරෙන්න පටන් ගත්තා ඇත්ත හරියට බඩගින්නේ ඉන්න වස් පැටි කිරි බොන්න එළදෙන හොයාගෙන යන්නේ කොහොමද ඒ වගේ පැනලා දුවලා බුදුරජාණන් වහන්සේ ළඟ වැදලා තනන මේ ස්වාමීනි කොහොම ස්වාමීනි කොහෙද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කියලා දුවගෙන ගිහලා උන්වහන්සේ ළඟ වැද වැටුණා. අන්න ඉතින් ගින්න ඔබ කරේ. ඒ වගේ මනසට අදහස් දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේ ආශිර්වාදයේ ස්වභාවය ඒකයි. ඒක අදහස් දෙන්නේ හිත හැදෙන්න අවශ්‍ය කරන ක්‍රමයේ දෙනාම ඉතින් හිතලා අදහස් දෙන්න වෙන ක්‍රමයක් නැහැ. වක්‍ර විදිහට ඒක දෙන්නේ. ආශිර්වාදය ගමන් කරන්නේ අන්න එහෙම ක්‍රමයකින්. එල්ල කරලා කෙලින්ම හිතර වදිනවා නෙමෙයි. ඒ ආශිර්වාද ධර්මයේ මනසට අරමුණු වෙන්න සලස්වනවා. ඒක තමයි උන්වහන්සේලාගේ ආශිර්වාදයේ ස්වභාවය ඒකයි. යම් ආශිර්වාදයක් කෙනෙකුට කරනකොට ධර්මයක් වශයෙන් ඔහුගේ මනසට අරමුණු වෙනවා. ඒ ධර්මයේ අරමුණු වෙනකොට මනස ධර්මයේ අරමුණු කිරීමෙන් හටගන්නා ඌට මනෝවිඥානය. අරමුණුනේ යහපත් දෙයක් නිසා හටගන්නා මනෝවිඥානයේ විපාක හිතක් වශයෙන් යහපත් වෙනවා. සෑම කෙනෙකුටම හිතක් හට ගන්නකොට සංකාර චිත වීති වශයෙන් හට ගන්නවා මිසක් වෙන ක්‍රමයකින් හටගන්නේ නැහැ. නැත්නම් චිත වීතිය හටගන්න හැම එකම මූලික අවස්ථාව මනෝද්වාරා වජන සංකටිච්චන සංතිරණ මෙතෙන් දෙක විපාක හිත. විපාකෙත් කියලා වෙනම කොටක හටගන්නේ නැහැ. අන්න විපාකය ආවට පස්සේ ඒ විපාකිත යහපත් නම් එහෙම වොත්තපන කරනවා කියන අවස්ථාවක් නා විපාකින්තරන ඔහු ඉදින් කෙරේ ක්‍රියා කළ යුතුද කියලා ඔහු නිගමනය කරන අවස්ථාවක්. අනේ ක්‍රියාහිත ඔහුට පහළ වෙනවා ඊළඟ. ඒ ක්‍රියාහිත පහළ කිරීමට හැකියාවක් තිබෙනවා ලැබුණ විපාකෙත් මිස තව හිතක් එතන දෙකක් නැහැ කෙරෙවට හි. එහෙනම් විපාකෙහිත තියෙන දාලා විපාකෙහිත විතරයි. අනේ අවස්ථාවේ චිත්ත විදියේ විපාකෙත් ගන්න වෙන ඉලාවෙදී. ඔහුගේ මානසිකත්වයේ යහපත් විපාකෙට ගෝචර වෙනවා. ඒක අලෝභ අධේස අමෝහ නිසා මොකද ඉබඳු වන්නා වූ ධර්මයක් ගැටණීමේ හටගත් ඊදනුකුල එකක් නිසා විපාක හිත යහපත් එකක් වෙනවා. කුසල විපාකයක් වෙනවා. අන්නේ විපාක චිත්තයේ එකොට උට ඒ චිත්තයෙන් උ තීරණය කරනවා නිවැරදිව. වොත්තපණය කරන්නේ එහෙමයි. ඊට පස්සේ ජවන පහළනාව හිතකය වදනී ඊතනුව ක්‍රියාත්මක කරනවා. ඒතර යහපත් විදිහයි ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේක තමයි කෙරෙකුට ආශිර්වාද කරනකොට ඒ ආශිර්වාදය උට ගැළපෙන්න ගැප්පෙන්න හේතු තිබුණා නම් කර්ම ශක්තියමයි ඒක ලං කරන්නේ. අපි ආශිර්වාද කරන සියල්ලන්ටම මනසට අරමුණු වෙන්නේ නැහැ. මනසට ඒක අරමුණු කරන්න හේතුකාරක උලඟ තිබුණොත් හේතු වාසනා තිබුණොත් දරුවෙකුට හරි කාට හරි ආශිර්වාද කරන පුද්ගලයාට අන්න ඒක අරමුණු කරන්න හේතු වාසනා තිබුණොත් ඒ ධර්මයේ ඔහුගේ මනසට ගැටෙන විදිහ ගන්න වෙනවා. නැත්නම් විකර්ෂණය වෙනවා. මනසට ආකර්ෂණය වුණොත් මොකද වෙන්නේ? අරමුණු වෙලා හිටන් විපාක හිත පහළ වෙනවා. එතකොට යහපත් ගැතියේ ඒකේ. කිනුට සාප කළත් ඒවත් කිනුට සාපයක් කරනකොට සාපය ඇදලා එන්න ඔහුගේ මනසට ඇදලා එන්න හේතුකාරක තිබුණොත් ඒක ඔහුගේ මනසට අරමුණු වෙලා හිටන් හිත දූෂේ හිත පහළ වෙනවා. සාපේට අනුකූල වන්නා වූ හිතක් උඩ පහළ වෙනවා. ඒක නරකට හිතනවා. හොඳ හිතක් ආශිර්වාදයක් කළොත් ඒකත් එහෙම හේතු වාසනා තිබුණොත් ඔහු ඇදලා යනවා. ඊළඟට ඒ විපාකේ ඉඳ පහළ වෙනවා යහපත් වෙනවා. විපාකිතේ අවසානයේ තමයි ජවන සංකාර වුණාගා. ඒතර ගොඩනගන සංකාරයේ අර විපාකිත සංකූලෝ යහපතක් වුණා. අන්න යහපතක් ක්‍රියාත්මක වෙනවා. හිතන හිතන කියන්න පුළුවන් ගමක් කරන්න පුළුවන් කමක් ලැබෙනවා. ඊයනුව තමයි කෙනෙකුට යහපත සිද්ධ වෙන්නේ. මේ සමාහල්ලාවට දරුවෙකුට ආශිර්වාද කරනකොට ඒ දරුවාට හේතුකාරක තිබුණොත් තමයි ඒක ඇදලා යන්නේ. එහෙනම් කොච්චර ආශිර්වාද කළා කරපු ආශිර්වාදය ධර්ම ගබඩාවට සම්පත් වෙනවා මිසක් නේද? ඔහුට ඒක ඇදලා යන්නේ නැහැ. ඉතින් ඇදලා යන හේතු තිබුණොත් ගිහිලා ඉතින් දරුවා යහපත් වෙනවා. කෙනෙකුට කරත් එහෙමයි. නාලාගිරි යථාවත්තර මත් වෙලා හිටවු සෞද්‍ර වෙලා හිටවු නාලාගිරි යථාගේ මත් හිඳිලා ගියා බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා. හෙදා පතුල වෙනකොටම අර මත් හිඳිලා ගිහිල්ලා ඒ තිරිසන් සතාටත් හිතක් පහළ වුණා බොහොම කරුප්පේ. ඒ හිත ක්‍රියාත්මක කළා තමයි ඊට අනුකූලව උන්වහන්සේලා දැනගෙන්නේ. අනේ ක්‍රියාව සිද්ධ වෙන්නේ ඔය ප්‍රමේයයි. ඉතින් පින් දෙන්න බෑ කුසල් දෙන්න පුළුවන් ආදී වශයෙන් කියන්නේ මුලාවක්. කුසලුත් දුන්නේ නැහැ කි පිනුත් දුන්නේ නැහැ කි ඔය දෙකම දුන්නේ නැහැ. එහෙනම් මොනවා කුසල් කියන්නේ? ප්‍රාණඝාතයේ වැළකීම කුසලය. දැන් කුසල් දෙන්නේ කොහොමද? ප්‍රාණඝාතයේ ආදීනව පෙන්නලා දීලා වෙන්වීමේ ආනිසංස පෙන්නලා දීලා ධර්ම දේශනාවක් කරනකොට හේතුකාරක තියෙන බුද්ධියට මේ ධර්මය ඇහෙනකොට ඒතුලින් ඔහු නිගමනයක් කරනවා. ඇත්ත වශයෙන්ම ප්‍රාණඝාතයේ මේ බඳු මහ දුක් ආදීනව සහිතයි. ප්‍රාණඝාතයෙන් වෙන්වීම මේ යහපතමයි. අපට දැන් එක තේරෙනවා. අන්න ඔහු ප්‍රාණඝාතයේ වෙන්වෙන මානසිකත්වයක් උදාගෙන අන්න උඩ ධර්ම දානීය කරපු හැටි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. කනබොන දේවල් ආදී දෙන සියල්ලටම වැඩි මේ ධර්ම දානේ යහපත් වෙනවා දිනනවා. මම ධර්මයේ දෙන්න පුළුවන්. එහෙනම් මොනවද කුසල කියන්නේ? ප්‍රාණඝාතයේ අකුසලයක් ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසලයක්. අදත්තාදානයේ අකුසලයක් අදත්තාදානයේ වෙන්වීම කුසලයක්. එහෙනම් අපි අදත් ප්‍රාණඝාතයෙන් වෙන්වීම අදත්තාදානයේ වෙන්වීම කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම තව පිළිරු ඇති කරන්නේ කොහොමද? ප්‍රාණඝාතයේ ආදීනව කියා දෙනවා. ඒකේ වෙන්වීම ආනිසංස කියා දෙනවා. අදත්තාදානයේ ආදීනව අදත්තාදානයේ වෙන්වීම ආනිසංස. ධර්මදේශනා කරනවා. ධර්මදේශනාව කුසලයේ. ඒක දෙනකොට මොකද වෙන්නේ? පිනෙන් අහපිච්ච කුසලයක් නෙමෙයි දුන්නේ. දැන් අපි කලේ පිනවන්න සුදුසු එකද නැති එකද? යම් කෙනෙක් ඒ ධර්මය අහලා ප්‍රාණඝාතයේ අත්තන මානසිකත්වයේ ගොඩනගා ගත්තා නම් අදත්තාදානයේ මිදෙන කාම මිත්‍යාචාරයේ මිදෙන මුසාවාදයේ මිදෙන මේ ආදී වශයෙන් දස කුසලයේ මිදෙන මානසිකත්වයේ උහුර ගොඩනැගුණා. ඒ තුලින් උහුර ධර්ම අවබෝධය ලබා ගන්න හේතුකාරක සකස් කළා දුන්නා නම් ඒ හේතුවෙන් උහුර සතරාගේ හත්යේ දේශනාගලට වැටුණා නම් අනන්ත සංසාර දුකින් ඔහු නිදහස්. අනන්ත සතරාපාදුකින් ඉස්සෙලම නිදහස් වෙනවා. එනම් පිනවල හේතු නැත අපි. අපි කරපු වැඩේ ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. ඔහු ලබාගත් දේ ගැන උඩ සතුටු වෙන්න පුළුවන්. මොකද්ද ලැබුවේ? කුසලයේ මග පෑදුවා කුසලයක් ලැබුණා. කුසලයේ ලැබෙච්ච නිසා අප්‍රමාණ සන්තෝෂයට පත් වෙන්න පුළුවන්. පිනක් එකලයි ලැබුණේ. එහෙනම් පිනයි කුසලයයි වෙන් කරපු එකක් නෙවෙයි. කුසලයේ යම් තැනකද පින එතන. ඉතින් පින් කරන්න එපා. පින් කළොත් සතර දික් වෙනවා. මේ වගේ මුත්‍යා දෘෂ්ටි කතා කියනවා. පිනවන්න එපා කියන එක නෙමෙයි කිව්වේ. බුදුරන් වහන්සේ දේශනා කළා මහා වික්‍රමේ පුඤ්ඤානම් බහයිත්. මහනි පිනට බිය වෙන්න එපා. සුඛත් හේතා වික්‍රමේ අදිවචනම් පුඤ්ඤාන්ත. මේ සුකේත කියන නම තව පින කියන්නේ. සුමනාවනි දන් දිය යුතු මේ පින් කළ යුතු මේ දෙවිවන්ටත් මිනිස්සුන්ටත් ශ්‍රමණවන්ට පින උපකාර වේ. සුමනාවනි දන් දිය යුතු මේ පින් කළ යුතු. දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනකොට පින් කරලා ඉපා කියලා තව කොටසක් දැන් කියනවා. රහත් වෙන්න නම් පින් කරලා බෑ කියලා. පින පූර්ණිය කරගත්ත දවසට රහත් ඵලයේ රහත් ඵල ලැබෙන්න කියන්නේ මාර්ගයේ පූර්ණයි. එදාට පින පූර්ණයි. පින කිව්වේ මොකක්ද? පින පූර්ණය කරන්න පුළුවන් එක. ඉහළම පින වීම මොකද්ද? සසර දුකින් නිදහස් වීමට යමක් කළ යුතුද සියල්ල මම කරලා ඉවරයි. එහෙනම් මට විතරක් සතුට වෙන්න දෙයක් නැහැ. සතුට වෙන්න සතුට වීම තිබෙන සියලුම ඉහළම කරලා ඉවරයි. එහෙනම් පින ඉහළම කරලා ඉවරයි. ඉතින් රහතන් වහන්සේ තවත් වින් කරන්න දෙයක් තව පිනවන්න දෙයක් උන්වහන්සේට නැති නිසා උන්වහන්සේ පවිනුත් බැහැර වුණා. පින කළා ඉවර නිසා එකක් නැවතුණා. පුණ්‍ය භව පහිනස්ස වුණා. ඊට වින් කරන්නේ නැහැ රහතන් වහන්සේ නම් වින් කරන්නේ නැති මාර්ගයක් රහතන් වහන්සේ කියලා මුලාවටපත් වෙනවා. මේක තේරුම් ගන්න බැහැ. එහෙනම් අපි කොච්චර වින් කළා පින පූර්ණ කරගත්තේද? ඇයි අපි අලෝභ ආදේශ අමෝහ සහගතවන්නා වූ දෙයක් කරලා සුගතියේ උපදින්න හේතු දෙයක් කළා සතුට වෙයි. පින වුණා. හැබැයි පින පූර්ණ කරගත්තේ නැත්තේ මොකද? ඒ සුගතිය කෙවිලා ඉවරලා ආයි දුගතියට එන්න තියෙනවා. අපේ සතුට වෙන්න හදාගත්ත එක తాවකාලිකයි. එහෙනම් සතුට වෙන්න පුළුවන් මොකක් නිසාද? යම්කිසි දහමක් ඇසුරු කිරීම නිසා සදාතනික දුකෙන් නිදහස් වුණා නම් නැවත කවදාවත් දුකල දුගතියට හේතු වෙනවත් සතර ගමන්ට හේතු වෙනවත් හේතු නැත්නම් සියලු දුකෙන් නිදහස් වුණා නම් මට ඊට වඩා තව සන්තෝෂ වෙන දෙයක් නැහැ දෝ. පිනවල දෙයක් තව නැහැ. අනිත් අර පින පූර්ණයි. එහෙනම් රහතන් වහන්සේ පින් කරන්නේ නැහැ නෙවෙයි. රහතන් වහන්සේට කරන්න විනක් නැහැ පින පූර්ණ කරපු නිසා. ඒ නිසා උන්වහන්සේ පුණ්‍ය භව ප්‍රහීනයි කියලා කියනවා. එහෙනම් උන්වහන්සේ මොනවද කරන්නේ? පුණ්‍ය කර්ම ඔක්කොම කරනවා. උන්වහන්සේ දන් දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්දපාත ක්‍රියාවන් ආපුහම වත්සරලුවක් හරි දෙන්න. ඒක උතුම් ගුණය. එදා රහතන් වහන්සේ පින්දපාත කරන ඇදිලා තමන්ගේ ඉන්න සබ්‍රහ්මචාරීන් නැත්නම්ව ඉන්න විසුණු වහන්සේලාට ඒකෙන් කොටසක් හරි දීලා වළඳන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා විනේ වටිනාකම දන්නවනම් එහෙනම් දානීය වටිනාකම දන්නවනම් තමන් තනියේ වරදන්නේ කවදාවත් ගත දෙයක්. ඒකෙන් කොටසක් හරි ගන්න හිතාව කෙනෙකුට දෙනවා. ඒ තරම් වටිනා දෙයක් කියන්නේ. රහතන් වහන්සේ දෝ කරනවා. මේ දානීය පුණ්‍ය ක්‍රියාව. රහතන් වහන්සේ දෙනවා. ශික්ෂණය පුණ්‍ය ක්‍රියාව, සීලය පුණ්‍ය ක්‍රියාව. සීලය යන්තරම ශික්ෂණය විය යුතු එක පූර්ණ කළා ඉවරයි. තවත් සීල් නැහැ උන්වහන්සේට පුළුවන්. නම් ශික්ෂණයක් ඇද්ද? සසර දුකේ නිදහස් වීමට කළ යුතු ඉහළම ශික්ෂණය කරලා ඉවර නිසා උන්වහන්සේ සීලයත් පූර්ණා. ශික්ෂණයનું පූර්ණ නිසා උන්වහන්සේට ඒකත් කෙරේ. භාවනාවත් පුණ්‍ය ක්‍රියාවක්. නවානුපුර සමාපත්තියේ යන්න පුළුවන් නම් තවත් භාවනාවක් නෑ. උන්වහන්සේ ඒකත් කරනවා. පෙරගුවා කරලා ඉවරයි. නිරෝධ සමාපත්තියේ සම්බන්ධලික ගියා නම් තවත් කරන්න භාවනාවක් නෑ. පින්දීම. පුණ්‍යානුමෝදනාව පින්දීම බුදුරජාණන් වහන්සේත් කරනවා. වික්ෂුන් වහන්සේලාත් කරනවා. යම් කිසි කෙනෙකුට දානයක් දුන්නාම පින්දීම කරනවා. රහතන් වහන්සේලා කරනවා. අනුව සතුටු වෙනවා. අනුමෝදනා. මොහු මේ පිනේ මෙන්න මේ தත්ත්වයට පත් වුණා කියොත් උන්වහන්සේට සන්තෝෂයක් තියෙනවා. මොහු මේ දයතාවෝදී ලබාගෙන සතර පහයි සදහරව නිදහස් වුණා. කොච්චර ලොකු දෙයක්ද? කොච්චර වටිනා දෙයක්ද? මහ දුකකින් මිදුණා. සන්තෝෂයෙන් ඉඳපු අනුව සන්තෝෂයෙන් ලැප්පුවා. ඒ වගේම ධර්ම දේශනා කරනකොට බණ අහනවා. හරි වැදගත් දෙයක්. ලෝකයට ආදර්ශයක්. ධර්ම රහේ බල අහනවා බල දෙසන. විදී යුත්තම් පුදනවා. වතාවක් කරනවා. එහෙනම් මේ ආකාරයෙන් දස පුණ්‍ය ක්‍රියාව කරනවා. රහතන් වහන්සේ දෙතිය කරනවා. රහතන් වහන්සේ පින පූර්ණ කරලා ඉන්න නිසා උන්වහන්සේට ලෝකේ යහපත් දේවල් යහපත් සිහි කරනවා. කරගන්න නම් පිනත් තව උන්වහන්සේට පිනවන්න දෙයක් නැහැ. පිළිවිස උපරිම පිනවීම නම් සංසාරික නිසා පීම කරගත්තා. තව පිනවන්න කරන්න දෙයක් නැහැ කියලා දන්න නිසා උන්වහන්සේ පුණ්‍ය අභිසංකාරයෙන් තොරයි. උන්වහන්සේ තා පින් කරන්න දෙයක් නැහැ. ඒකයි උන්වහන්සේ පුණ්‍ය පව පහිනස්ස කිව්වේ. ඉතින් ඔබ තේරුම් ගන්නට මම ඔබට මම කියන විදිහ විග්‍රහ කළා මේ අපි මේ අතුරු කරගෙන ඉඳපු එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ඔවගේ කතාවක් කියනවා පින් දෙන්න පුළුවන් කුසල් දෙන්න බෑ කියලා මෙන්න මෙහෙම කතාවක් අපි අතුරේ ඉඳගෙන අතුරෙන් අහක් වෙලා හම්බ වෙන්නේ නැහැ විග්‍රහ කරගන්නෙත් නැහැ තමන්ගේ මතයක් ප්‍රකාශ කරන නිසා ඒ අතුරු කරන එහෙම ඉන්නවා නම් තමයි මම කිව්වේ ওই කතාව තේරුම් ගන්න මම පින් කියන්නේ මොකද්ද කුසල් කියන්නේ මොකද්ද දෙනවා කියන්නේ මොකද්ද දෙන ක්‍රම මොකද්ද කියලා විග්‍රහ කළේ තොන්නෝක යමක් දෙනකොට එල්ල කළා දෙන ක්‍රමයක් තියෙනවා වක්‍ර විදිහට දෙන ක්‍රමයක් තියෙනවා තව කෙනෙකුට තමන්ගේ මනස කුළු ගන්නලා කොළඹවලා එතෙන්ද ගන්න පුළුවන් වක්‍රම හිදී ක්‍රමයක් තියෙනවා මේ හැම ක්‍රමයකින්ම දීම කරන්න පුළුවන් දීම කරන්න ක්‍රමයක් ඉතින් ඒ නිසා ආශිර්වාද කිරීම අපේ යුතුකම අපි විසින් කළ යුතුයි දෙමව්පියන්ට දෙමව්පියෝ දරුවන්ට ආශිර්වාද කරන්න ඕනේ ඒ ආශිර්වාද කරනකොට දරුවන්ට හේතු වාසනා තියෙනවා නම් ලැබෙනවා දරුවා යම් කිසි විදියක යහපත කරන වෙලාවක ගියොත් එහෙම හේතු වාසනා මතුවෙන ඒ දා දරුවන්ට ඇවිදින ඉතින් එහෙම වෙලාවක් මුල් කරනකොට හොඳක් වටින පොඩ්ඩක් හිත ප්‍රසාදයෙන් ඉන්න වෙලාවක දරුවා යහපත කරන වෙලාවක ඔහුට ආශිර්වාද කළොත් එහුගේ මානසිකත්වයේ අර ආශිර්වාදය ඇදලා ගන්න හේතුකාරක විදිහට සකස් වෙලා තියෙන වෙලාව මෙතන හුඟක් වටිනවා ඉතින් එහෙම කරන්න ඕනේ ඉතින් ඒක ලැබුණාද නැද්ද කියන එක අපිට කරන්න බෑ කෙනෙක්ම නේ කරන්න බෑ ඒක ඒ දරුවාගේ තියෙන හේතු වාසනාව අනුවයි සිද්ධ වෙන්නේ